පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බැසිල් රෝහණ රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා සීම හේතුවෙන් නැති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගික 127 3හි විධිවිධාන ප්‍රකාරව 2022 ජූලි 6 වෙනි දින සිට දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සාගර කාර්යවස මහතා පාර්ලිමේන්තු කටයුතු බඳ කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ සීලම පක්ෂ නායකවරයන් සහ පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරයන් සහභාගී වන රැසීමක් මාගේ ප්‍රධානත්වයෙන් 2022 ජූලි 6 වන බදාදා එනම් අද දින පූර්ව භාග 11ට කාරක සභා කාමර අංක 2හිදී පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සියලුම පක්ෂ නායකවරුන්ටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටත් මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ඉපිලේඛනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා.
කතානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය 119 4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2020 වර්ෂය සඳහා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 9 පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා 16 පිහිටවීම සඳහා ඉදිරිපත් කරනු ලබන යෝජනාව මම ඉදිරිපත් කරමි. මං ඉදිරිපත් කරන්නේ අගමැතිතුමා 4 එක කරනවා. 4 එක යොමු කළ යුතුයි යෝජනා කළමි. 2021 වර්ෂය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධක වාර්තාව, 2021 වර්ෂය සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධක වාර්තාව, 2021 වර්ෂය සඳහා පුද්ගලයා ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධක වාර්තාව, 2021 වර්ෂය සඳහා කර්මනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධක වාර්තාව, 2021 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශයේ කාර්ය සාධක වාර්තාව, 2021 වර්ෂය සඳහා විලද ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධක වාර්තාව, 2021 වර්ෂය සඳහා ව්‍යාපෘති කර්මනාකරණ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය වාර්තාව, 2021 වර්ෂය සඳහා නීති කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමි.
රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පිළිබඳ අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා ගම්පා දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ගිනුම්, 2021 වර්ෂය සඳහා යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා රාජභාෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ගිනුම්, 2021 වර්ෂ සඳහා රාජ්‍ය ආරක්ෂක සුදේශ කටයුතු ආපදා කළමනාකරණ රාජ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා රාජ්‍ය සේවා පළත් සභා පළත්පාල අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිනුම් 2021 වර්ෂය සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිනුම් 2021 වර්ෂය සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව 2021 වර්ෂය සඳහා වවුනියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා විදේශ අමාත්‍යංශයේ වාර්ෂික කාර්යසාධක වාර්තාව මම ඉදිරිපත් කරමි. ස්තුතියි.
ධීවර අමාත්‍යතුමා.
ගෞරව சபாநாயகர் அவர்களே, 2021 ஆண்டுக்கான கடற்தொழில் அமைச்சின் வருடாந்த செயலாற்றுகை அறிக்கையை நான் சமர்ப்பிக்கின்றேன். நன்றி.
பிரவாகன
கதாநாயகத்துமணி, 2021 வருஷே சந்தா ரஜே முத்ரண டிபார்ட்மெண்ட் காரியசாதன வார்த்தாவ 2021 வருஷே சந்தா கிராமிய மார்க அவசேஷ அட்டித்தல பாசுகான் ராஜ்ய அமாத்தியாசே வார்ஷிக காரியசாதன வார்த்தாவ 2021 வருஷே சந்தா மகாமார்க அமாத்தியாசே வார்ஷிக காரியசாதன வார்த்தாவ சக 2021 வருஷே சந்தா பிரவாண அமாத்தியாசே காரியசாதன வார்த்தாவ மம் இதிரிபத் கரமி. மிம லிபிலேகனாதிய பிட்டபத் கரு மந்திரி துமல்லட்ட சபையாயத்
கரு சௌக்கியமித்துமா.
2020 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජල සම්පාදන කටයුතු පිළිබඳව අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට යොමු කළ යුතුය යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරමි.
දරු අධිකරණ අමාත්‍යතුමා.
2021 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධක වාර්තාව මම ඉදිරිපත් කරමි.
වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා.
අරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ හා රබර් වතු ආශ්‍රිත භෝග සහ කර්මාංශාලා නවීකරණ රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ කාර්යසාධන වාර්තාව සහ 2021 වර්ෂය සඳහා වැවිලි අමාත්‍යංශ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
උද්දේශාසන ආගමික කටයුතු මාසන.
ගරු කථානායකතුමනි, 2018 සහ 2019 වර්ෂ සඳහා ජාතික ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තා ඉදිරිපත් කරමි.
අරු වාරි මාර්ග අමාත්‍යතුමා.
පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සම්බන්ධ සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා ග්‍රාමීය කුඹුරුව ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2021 වර්ෂය සඳහා වාරිමාර්ග අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු අගමැතිතුමා ප්‍රකාශය.
ගරු කථානායකතුමනි, අද මම ඉදිරිපත් කරපු ලිපිලේඛන ගැන විශේෂයෙන්ම වචන ස්වල්පයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපේ රට ඇදවැටි ඇති අර්බුදයෙන් ගොඩේමේදී මූලික අවධානය යොමු කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ ආර්ථිකය අලිත් ස්ථාවර කරලීමටයි, ඉන්පසුව නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට. මේ කටයුතු දැන් අපි සැලසුම් සහගතව ඉටු කරගෙන යනවා. ආර්ථික වැඩපිළිවෙලට සමාන්තරව අපි තවත් ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළ යුතු බව මම අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා. මේ අවස්ථාවේදී හැකි පමණින් දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවක් අප කළ යුතුයි. ඒ වැදගත් තැනක් හිමිවන්නේ පාර්ලිමේන්තුවේ යළිත් ශක්තිමත් කිරීම හා රාජ්‍ය ආයතන දේශපාලනකරණයෙන් මුදා ගැනීම. 22 සංශෝධන එක් පියවරක් පාර්ලිමේන්තු ආංශික කාරක සභා හා අනිකුත් සභා බලවත් කිරීම තවත් වැඩසටහනක්. නිදහසට කලින් අපේ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වුණ ඩොනමෝ ක්‍රමේ අධීක්ෂණ ආංශික කාරක සභා ක්‍රමය යළි බලගැන්විය යුතු බව මම මීට කලින් අවස්ථා ගණනාවකදී අවධානය කර තියෙනවා. මේ ක්‍රමය යටතේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මුළුමහත් පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති සම්පාදනය හා රාජ්‍ය පාලනය සඳහා දායක වෙනවා. අපේ රට මේ දක්වා වර්ධනය වූ දේශපාලන සංස්කෘතිය මේ ක්‍රමය ඔස්සේ සම්පූර්ණ වෙනසකට ලක් වෙනවා. වර්තමාන එකක් මතක තියාගන්න ඕනේ කරු කතානායකතුමනි, නිදහස් අධ්‍යාපනයේ බිහි වුණේ ඩොනමෝ ආණ්ඩු ක්‍රමේ අධ්‍යාපන කාරක සභාවේ. වර්තමානයේ අපි ඡන්ද කාලයේදී පක්ෂ වශයෙන් බෙදෙනවා. පාර්ලිමේන්තුවට පැමිණියාට පස්සෙත් ඒ බෙදිල්ල තව තවත් වර්ධනය කරගන්නවා. ආණ්ඩු අනපනත් ගෙන එනවා, ප්‍රතිපත්ති සම්පාදනය කරනවා, රාජපාලනය කරගෙන යනවා. විපක්ෂයට බොහෝ අවස්ථාවලදී විරුද්ධ වෙනවා. රාජපාලනයට හා රාජපාලනය සම්බන්ධ ප්‍රතිපත්ති සකස් කිරීමට එක්වීමේ ඉඩකඩක් විපක්ෂයට නැහැ. මේ කමිටු ක්‍රමවේදයකදී රජයට සිදුවෙනවා තනි මතයෙන් බැහැර වෙලා පොදු මතයකට එළබෙන්න. විපක්ෂයට සිදුවෙනවා විවේචනයට සීමා නොවි විසඳුම් සෙවීමට දායක වන්න. අද අපේ රට වැටී තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න නම් පාර්ලිමේන්තුව තුළ මෙන්න මේ විදිහේ වෙනසක් සිදුවිය යුතුයි. කවුරු බලයේ සිටියත් කවුරු විපක්ෂයේ සිටියත් රට ගොඩඩැංගීමේ ක්‍රියාවලියට මුළු පාර්ලිමේන්තුවේ එකලෙස සම්මාදම් විය යුතුයි. අපේ රටේ මූණ දීලා තියෙන ආර්ථික ප්‍රශ්නේ කුමක්ද කියලා මම ඊයේ විස්තර කරා. ඒවට අපි ඒකේ පිළිබඳ ප්‍රතිචාරයක් විපක්ෂයෙන් ලැබුණැද්දී අපි ඔක්කොම ඒක එකතු වෙලා ක්‍රියා කරන්න ඕන කියලා තමයි සාමාන්‍ය අදහසක් තියෙන්නේ. මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක යුතු බව මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බොහොමයක් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම තරුණ මන්ත්‍රීවරු අමාත්‍යංශ කාර්යභාරයක් නොමැති ආණ්ඩු පක්ෂයේ තරුණ මන්ත්‍රීව වාගේම විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ටත් රට ගොඩනැංවීමේ වෑයමට සාමූහික දායකත්වයක් ලබා දීමේ වැදගත්කම ගැන වරින් වර අදහස් පළ කර තිබෙනවා. ඔන්න ඔය පසුබිමේ තමයි අධීක්ෂණ ආංශික කාරක සභා බලවත් හා ශක්තිමත් කරන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මම හිටපු කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේ. ඒ අවස්ථාවේදී මේ සභාවේ ආණ්ඩුවෙත් විපක්ෂයේ මන්ත්‍රු ගණනාවක් එතුමා මුණ ගැහුණා. කරු ජයසූරිය මහතාගේ වාර්තාවම ඉදිරිපත් කළා තියෙනවා. ඒ එක්කම මම මූලික වශයෙන් ඉදිරිපත් කරපු ඒ වාර්තාවත් මේ පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. අද තියෙන්නේ ඉංග්‍රීසි කොපිය පමණයි. අපි බලාපොරොත්තු වෙන්නේ සිකුරාදා වෙනකොට සිංහල දෙමළ පරිවර්තන ලැබලා දෙන්නේ පාර්ලිමේන්තු රැස් නොවන නිසා අද ඉංග්‍රීසි කොපිය දීලා තියෙනවා. මම ඒ ගැන සමාව ඉල්ලනවා. ඒත් සිංහල දෙමළ කොපිය අපි ලැබලා දෙන්නම් අපේ සමාජිකයන්ට. මම අවස්ථා කීපයකදී මේ පාර්ලිමේන්තුවේ අවධාරණය කළ වැදගත් කරුණක් නැවත සිහිපත් කරන්න කැමතියි. මේ අර්බුදකාරී අවස්ථාවේ අප සියල්ලගේ මේ වගකීම හා යුතුකම වෙන්නේ අතීතය පාරමින් සිටීම නොවේ. මේ අර්බුදයෙන් ගොඩේම උදෙසා ශක්ති ප්‍රමාණයෙන් සහාය වීම. අප රටට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. එවැනි නව දේශපාලන සංස්කෘතියක් බිහි කරලීමට නම් ආංශික කාරක සභා ක්‍රමය බලවත් කරලීමේ වැඩපිළිවෙළක් ඉතා ශක්තිමත් පදනමක් වෙත බව මගේ විශ්වාසයයි. යෝජිත අධීක්ෂණ ආංශික කාරක සභා මගින් අපි ප්‍රධාන අරමුණ හතරක් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ආර්ථික අර්බුදයෙන් පීඩාවටපත් ප්‍රජාවට සහ පවුල්වලට සහනයක් ලබා දීම. රටත් රටේ ව්‍යවසායනුත් යළි ආර්ථික වශයෙන් ප්‍රබුද්ධිමත් කිරීම. ජනතාව හා සහ සම්මත සමස්ත සමාජය සුවපත් කිරීම. ඉහත තුන් ඇදෑරුම් ක්‍රියාවලිය සඳහා රජයේ ආයතන හා රාජ්‍ය ක්‍රමවේදයන් පුනජීවනය කිරීම. මෙන්න මේ අරමුණු මුදුන්පත් කර ගැනීම උදෙසා අධීක්ෂණ කාරක සභා 16ක් බලගැන්වීමට මේ වාර්තාවේ යෝජනා කරනවා. මගේ වාර්තාවෙත් ඊට පෙර අපේ සභානායකතුමා ඇතුළු ඔබතුමා සාකච්ඡා කරපිට අපේ තිබුණේ 10යි. මේක 16කට වැඩි කරලා තියෙනවා. මම කියන්නේ සභානායකතුමා සමග දෙපැත්තම කතා කරලා ඒ සංඛ්‍යාව එකඟ වෙලා විෂයන් එකඟ වෙන්න කියලා. මේ කමිටු සඳහා මන්ත්‍රීන් නොවන තරුණ මන්ත්‍රීන්ට තරුණ විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ එක් කර ගැනීමේ වැදගත්කමක් කරු ජයසූරිය වාර්තා මගින් පෙන්වා දී තියෙනවා. මේ කරුණ ඉතා වැදගත්. දේශපාලනට ඍජුව සම්බන්ධ වීමට අකමැති තරුණ තරුණියන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ අදහස් හා යෝජනා රටේ ප්‍රතිපත්තිය සැලසුම් සකස් කිරීමේදී ලබා ගැනීමේ මාර්ගය මේ ඔස්සේ සැලසෙනවා. ඒ වගේම විද්වතුන්ා විශේෂඥ උපදෙස් ලබා ගැනීමේ අවකාශ වාර්තාව මගින් යෝජනා කර තිබෙනවා. මේ අනුව අධීක්ෂණ ආංශික කාර්ක සභා ක්‍රමය මගින් මුළු පාර්ලිමේන්තුව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රට නැංවීමේ ක්‍රියාවලියට එක් වෙනවා. ඒ වගේම තරුණ ප්‍රජාවත් විද්වතුන්හා විශේෂඥයින්ුත් මේ කමිටු වලට සහභාගී කර ගන්නවා. මේ ක්‍රමය සාර්ථක ක්‍රියාත්මක කිරීමෙන් එක අතකින් අපේ දේශපාලන සංස්කෘතියේ දැවැන්ත වෙනසක් ඇති වෙනවා. ඒ වගේම අනික් අතින් රටේ අනාගතයේ ගොඩනැංවීමට විශාල රුකුලක් ඇති වෙනවා. සංවර්ධ ශ්‍රී ලංකාවක් බිහිකරලීමේ අරමුණට සවිමත් පදනමක් ගොඩ නැංවෙනවා. සැබෑ සිස්ටම් චේන්ජ් එකට මුල පිරවෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරපු ජාතික සභාවත් මේකට ඇතුල් කරලා තියෙනවා. විශේෂයෙන්ම අවම වැඩසටහනක් පිළිබඳ අපි එකඟත්වයකට පැමිණීමට. මීට අමතරව අපි තවත් යෝජනා කරලා තියෙන්නේ බැංකු හා මුල්්‍ය සේවා පිළිබඳත් ආදායම් වැඩි කිරීමේ ක්‍රම හා විධි පිළිබඳ කොමිටු දෙකකුත් පත් කරන්න ඒවත් මේකට ඇතුළත් වෙනවා. ඉතින් මේ මම මේ ගරු සභාවෙන් ඉල්ලා සිටින්නේ මෙම වාර්තාව අධ්‍යයනය කර ඔබේ සාධනීය අදහස් හා යෝජනා ඊට එක් කරන ලෙසයි. මේ ඒ වගේම අපේ කොමිටි වලින් ගණනාවක සභාපති දරන්න ඕනේ, සභාපති දරන්න මුල් ආසනේ දරන්න ඕනේ විපක්ෂයේ මන්ත්‍රීවරු. ඒකත් අපි එකඟ වෙලා තියෙනවා. ඉතින් විපක්ෂයටයි ආණ්ඩුවටයි මෙතනදී එකට වැඩ කරන්න පුළුවන් ඩොනමෝර් ක්‍රමයේ වාගේම. මේ සියල්ලම උවමනයි නව ආර්ථිකයක් හදන්න, නව සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හදන්න, නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදන්න මේ සියල්ලම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ආණ්ඩුවක් ඇටියට අපි මාස දෙකක්වත් ගත වුණේ නැති වුණාට මං හිතන්නේ ආර්ථික වශයෙන් අපි පියවර ගණනාවක් අරගෙන තියෙනවා. දැන් දේශපාලන වශයෙන් මේ පියවර අරගෙන තියෙනවා. අපි මේ ගැන සාකච්ඡා කළා. මේවා කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා පියවර ගනිමු. ඉතින් මම විශේෂයෙන් කැමති ඔබතුමන්ලා මේ විග්‍රහ කරයන් පස්සේ අපි කතානායකතුමාට කියලා පක්ෂ නායකින්ගේ රැස්වීමක් ඇඳුවලා මේ ගැන එකඟත්වයකට පැමිණෙමු.
ඔව් මේ පක්ෂ සංවිධායකතුමා.
දැන් ඇත්ත වශයෙන්ම ගරු අගමැතිතුමා ආංශික අධීක්ෂණ කාර්ක සභාව හොඳයි. මම හැමදාම ඔබතුමාට මේ පාර්ලිමේන්තුවේ කිව්වා මේවා පිළිතරන්නේ කියලා. නමුත් ආංශික අධීක්ෂණ කාර්ක සභාව වැදගත් වෙන්නේ 19 වෙනි සංශෝධනයේ යටතේ. 19 නැතුව ආංශික අධීක්ෂණ කාර්ක සභාව පටිරකවන්නේ නැහැ. ඒක ප්ලීස්. එතකොට දැන් ගරු අගමැතිතුමා කිව්වා රාජ්‍ය ආයතන දේශපාලනයේ මුදවා ගන්න ඕන කියලා. ඒක 19 වෙනි කෙරුවේ ඒක. අද 20 ගෙඩහැල්ලා මේ රටේ තියෙන ආයතන ඔක්කොම ජනාධිපතිතුමාට පත් කළා. එතකොට කොහොමද ගරු වගමැතිතුමා කියන්නේ මේ රාජ්‍ය ආයතන දේශපාලනයෙන් මුදවා ගන්න මේ කොමිටිපත් කළ බෑ? අනිත් එක ඩොනමෝ ක්‍රමයටදී ගරු කතානායකතුමනි ඩොනමෝ ක්‍රමයේ ව්‍යවස්ථාවේ තිබ්බා. දැන් ගරු වගමැතිතුමා හතර කොමිටි ව්‍යවස්ථාවේ නෑ. ඒවා මේ අපි යාළුකමට මිත්‍රකමට හතර එකක්. ඒකට බලයක් නෑ. ඒකට බලයක් නෑ. ඉතින් අපි වැස්සලා තියෙන ගත්තත් ජනාධිපතිතුමාට පුළුවන් ඒවා ක්‍රියාත්මක නොකර ඉන්න. ඒකයි මම කියන්නේ ඉස්සෙල්ලා ඔබතුමා දැන් ගරු වගමැතිතුමාගේ ඉල්ලීමක් කරනවා. ඔබ ඉස්සෙල්ලාම ප්ලීස් ඉස්සෙල්ලාම ඔබතුමාගේ නම උදාහරණෙ ගේන්න. ඔබතුමා දැන් විජේදාස රාජපක්ෂ ගරු ඇමැතිතුමා ඉදිරිපත් කරපු 22 ධාරමේ නෙවෙයි. මම පොඩ්ඩක් බඩ දෙන්න. මොකද අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉස්සෙල්ලාම රැස්ුණා. රැස්තරාම අගමැතිතුමා 19 සභාවට කෙඳු පොතක් තමයි ආපු කට්ටිය දුන්නේ. මම ගියේ රජීත් පද්දුම්බරදර මැතිතුමා පිරුවේ ගියා 19 සභාවට කෙඳු පොතක්. පස්සේ ඒක වෙනස් කරලා තියෙනවා. දැන් විජේදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරන්නේ 19 නෙවෙයි ජනාධිපතිතුමාගේ බලතලය 20 තරම් වැඩි කරන එකක්. ඕනෙලාට ඔබතුමාවත් අස් කරන්න පුළුවන්. අපි කැමති නෑ ඔබතුමා අස් කරනවට. නමුත් මම කියන්නේ මෙව්වා අස්බැන්දු ඉස්සෙල්ලාම 20 වෙනි සංශෝධනය යටතේ ජනාධිපතිතුමාට යටතේ තමයි ඔක්කොම ආයතන තියෙන්නේ. ඉතින් මම කියන්නේ ඒකයි. මෙතුමා කමිටි ක්‍රමය ගැන කතා කරනවා ව්‍යවස්ථාවට ගේන්න ඩොනමෝ ක්‍රමය. ඒකයි ක්‍රමය. අපි එකට පක්ෂයි. ව්‍යවස්ථාවට ඩොනමෝ ක්‍රමය ගෙරැල්ලා මේ කමිටි හදනවා හරියට හරි. ඉතලයි අපිට කියද්දී.
විමල් වීරවංශ මැතිතුමාටත් අදහසක් තියෙනවා කියන්නේ.
ගරු කතානායකතුමනි මම ඇත්තරම නැගිට්ටේ මේ කිරයල්ල මැතිතුමා
දක්වපු කාරණේ ගැන යමක් කියන නෙවෙයි. නමුත් මම එක දෙයක් කියන්න කැමතියි. ඒ ගැන මුලින්ම අගමැතිතුමාගෙන් ප්‍රශ්න අහන්න කලින් 22 වෙනි සංශෝධනයේ 19 වෙනි සංශෝධනයේ අතර අතිශය විශාල සමානකමුත් තියෙනවා, ඉතාම සුළු අසමානකමුත් තියෙනවා. ඔබතුමාලා ගෙනාපු 21 වෙනි සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීපු නඩු තීන්දුව බලන්න. ඒ නඩු තීන්දුවේ කියනවා ජනාධිපතිවරයා, ඒ කියන්නේ යම්කිසි සමහර බලතල ජනාධිපතිවරයාගෙන් ගලවනවා නම් මේ දුරකාලයට ඒක තියන්න ඕනේ කියලා. ඒ දුරකාලයට සමහර බලතල තියන්න ඕනේ කියලා. එහෙම නොවෙනවා නම් ඒක ජනමත විචාරණයකට යන්න ඕනේ කියලා. ඒ වගේ නෛතික බාධා විසින් ඇති කරන ලද සමහර වෙනස්කම් තියෙන්න පුළුවන්. මම කියනවා ඔය මොකක් හරි කාරණයක් අල්ලගෙන මේ 22 වෙනි සංශෝධනයට සහය දෙන්නේ නැත්තේ ද්විත්ව රට වැසියව බේර ගැනීමේ අරමුණින් මිසක් වෙන දෙයකින් නෙවෙයි. ද්විත්ව රට වැසියාට කඩේ යන්න ඕන නම් 22 හරි අපි කියමු අපි හිතපු හොඳම එක නෙවෙයි කියලා. මොකක් හරි ටිකක් තියෙනවායි කියන්නකෝ. ඒ ටිකක් වීසි කරන්න ඕනේ නැහැ. ඒ ටිකක් වීසි කරන්න ඕනේ නැහැ. ඒ නිසා මේකට ධනාත්මකව මේ දිහා බලන්නේ කියලා මම පළමුවෙන්ම ඉල්ලනවා. එකක් පළවෙනි කාරණේ, දෙක ගරු අග්‍රාමාත්‍යතුමනි, මම මීට කලින් ඔබතුමාට මේ සභාවේදී යෝජනාවක් ඉදිරිපත් කළා. මේ රටට ලැබෙන විදේශ විනිමය සම්බන්ධ තීන්දුව తీරන ගන්න විරුද්ධ පක්ෂ නායකයා හෝ එයාගේ නියෝජිතයෙක්, අනිත් විරුද්ධ පක්ෂයේ හා අඩු පක්ෂයේ පක්ෂබල නායකයෝ හෝ එයාගේ නියෝජිතයෙක් සමන්විත භාරකාර මණ්ඩලයක් පත් කරන්න, ඒ භාරකාර මණ්ඩලයට අදාළ බලතල පනත් කෙටුම් පතකින් මේ සභාවට ගේන්න, ඒ විශ්වාසය ඇති කරන්න, එමගින් ලෝකවාසී සහ මේ රට ඇතුළේ ඉන්න මිනිසුන්ගේ ඩොලර් ටික ඒ අරමුදලට ගැනීම සඳහා පාර කපන්න කියලා. දැන් මම මේක යෝජනාව ඉදිරිපත් කළ සති ගාණක් වෙනවා. නමුත් තාමත් ඔබතුමාලගෙන් එහෙම කෙටුම් පතක් මොකක්වත් මේ සභාවට ඇවිල්ලා නැහැ. කැබිනට් එකට ඇවිල්ලත් නැහැ. මම කියන්නේ අර්බුද කාලෙකදී තීරණ ගන්න ක්‍රියාත්මක වෙන්න ඕන විදියක් තියෙනවා. අර්බුද කළමනාකරණය කියන්නේ වෙනම විෂයක්. ඉතින් මට පේන්නේ නැහැ යමෙක් නිවැරදි අදහසක් යෝජනාවක් දුන්නම ඔබතුමා ඒක හරි කියලා පිළිගත්තයිද? පිළිගත්තා නම් ඇයි මේකට ක්‍රියාත්මක වීම මෙච්චර ප්‍රමාද? අර්බුද කාලෙකදී අපිට කැබිනට් මණ්ඩලය ඕන නම් සතියට 3 වතාවක් ඕන රැස් වෙන්න ඕන. එහෙම සක්‍රීය භාවයක් පේන්න ඕන. මේකදී අපිට එහෙම පේන්නේ නැහැ. කරුණාකරලා ඒක පැහැදිලි කරන්න.
අර විමල් වීරවංශ මන්තුමාතුගේ කාරණේ අපි පිළිගත්තා. ඒකයි මේ යෝජනාවල තියෙන්නේ. අර ජාතික සභාව ඇති කරොත් ඒ ජාතික සභාව මාර්ගයෙන් නැත්තම් ජාතික සභාවේ කමිටියක් මාර්ගයෙන් මේ වැඩ කටයුතු කරන්න කියලායි බලාපොරොත්තු වෙන්නේ. ඒ අපිට සති දෙකකින් විතර මේක ඇති කරන්න පුළුවන්.
අරු කතානායකතුමනි, ඔය ජාතික සභාව කියන සංකල්පය ගරු අග්‍රාමාත්‍යතුමා අපි ඉදිරිපත් කළේ. අපි ඉදිරිපත් කළා යෝජනා 11කින් සමන්විත කෙටුම් පතක් ජනාධිපතිතුමාට අන්තර්කාලීන සර්වපාක්ෂික පාලනයක් පිහිටුවීම පිළිබඳව. දැන් ඒක අප්‍රේල් 4 වෙනිදා 8 වෙනිදා. දැන් සමහරු එකේ අපි ඒක මුලින්ම කිව්වේ කියලා සමහරු පොඩි මෝඩ ආතල් ගන්නවා. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ගරු අග්‍රාමාත්‍යතුමනි, ජාතික සභාව පිහිටුවන්න දැන් මේ පාලනයට බැහැ. මගේ අදහස. මොකද මේක එක්තරා ආකාරයකට සීමා සහිත පක්ෂවල එකතුවකින් හැදිච්ච ආණ්ඩුවක්. මොකද මේකට අර සර්වපාක්ෂික හෝ එහෙම නැත්නම් බහුතර පාක්ෂික හෝ එහෙම අනන්‍යතාවයක් ඇති වෙලා නැහැ. ඔබතුමා අගමැති වූ පමණින් ඒක වෙලා නැහැ. ඉතින් මම කියන්නේ ජාතික සභාවක් හැදෙනකම් මේක පස්සට දාන්න අවශ්‍ය නැහැනේ. දැන් අපි යෝජනාවක් ඉදිරිපත් කළා. විරුද්ධ පක්ෂ නායකතුමාටත් මම හිතන්නේ ඒක බැහැර කරන්න පුළුවන් වෙයි කියලා. අනිත් පක්ෂවල නායකයන්ටත් බැහැර කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒක ඉක්මනට කළොත් විදේශ ගතව ඉන්න ශ්‍රමිකයාගේ සල්ලි ටික නීත්‍යානුකූල මාර්ගයට හරව ගන්න පුළුවන්. ඔය උන්ඩියල් අවල් අරව මේව ටික දුර්වල කරන්න පුළුවන්. අනිත් එක ගරු අග්‍රාමාත්‍යතුමනි, ඊයේ අපේ වලේබඩ මන්ත්‍රීතුමා කිව්වා විදේශ විනිමය පනත. ඒ පනත ඔබතුමාගේ ආණ්ඩුව කාලේ ගරු රවි කරුණානායක මුදල් ඇමතිතුමා සම්පූර්ණ 2017 ලිබරලයිස් කරා. ඒ කියන්නේ යමෙක් විදේශ විනිමය උපයවුවොත් ඒක ගේන්න අත්‍යවශ්‍යම නෑ ලංකාවට. නොගෙනාවොත් කරන දඩුවම් ඒකේ නෑ. ඒ නිසා ගේන්නේ නෑ. වෙන වෙන තැන්වල ඒවා පාක් කරලා තියන්න පුළුවන්. උසාවියට ගියාම මහ බැංකුවේ නිලධාරින්ට දුන්න තීන්දුව ඕගොල්ලන්ට මොකද තියෙන බලය මේක ගැන ක්‍රියාත්මක වෙන්න කියලා. මහ බැංකුවේ නිලධාරින් අන්ත අසරණ වුණා. එහෙම විදේශ විනිමය වංචා කරපු මිනිහෙකුට අදාළව පියවර ගත්තම දැන් මේ වගේ විදේශ විනිමය අර්බුදයක් තියෙන රටක ඒ පනත තාම අතවත් තියන්නේ නැහැ. 22කට වඩා ඒක ප්‍රමුඛයි. 22කට වඩා ඒක ප්‍රමුඛයි. ඇයි ඒ වඩා අතවත් තියන්නේ නැත්තේ? ඔබතුමා මුදල් ලැබෙති.
තවසේ මේක ක්‍රියාත්මක කරද්දී වැඩියෙන් විදේශ විනිමය අපේ රට හම්බුණා. අපි බැලුවොත් 2018 2019 මේ 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 පරණ ක්‍රමයෙන් මුදල් ආවේ නැහැ ලංකාවට. කවුරුත් ගෙනාවේ නැහැ. මේ අලුත් මේක නිසා තමයි මුදල් ගේන්න පුළුවන්, ආපෝ යන්න පුළුවන්. අපි ගෙනල්ලා තියෙන්නේ අනෙක් හැම රටකම තියෙන නීතියක්. ඒ නීතිය වෙන එකක් නෙමෙයි. ලෝක හැම රටේම තියෙන නීතියට සමාන්තර එකක් ගෙනාවේ. ඔබතුමයි වන් අතර ඒ කියන්නේ වෙනසක් තියෙන්න පුළුවන්. ඒත් මේකෙන් මේ නිසා අපි බැලුවොත් රටට ඇතුල් වෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩි වුණා.
ගරු කතානායකතුමනි මට කරුණා කළා. ගරු කතානායකතුමනි මම මේ කාරණේ විතරක් කියන්න මට ඉඩ දෙන ගරු කතානායකතුමනි ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරපු අදහස සම්බන්ධයෙන් ඒ කියන්නේ මහ බැංකුවේ වර්තමාන අධිපතිතුමා මගේ මතකය අනුව කෝප් කාරක සභාවට හෝ මොකක් හරි කාරක සභාවට ආවම එතුමා සඳහන් කළා තියෙනවා මේ විදේශ විනිමය පනතේ වෙච්ච සංශෝධනය නිසා සාමාන්‍යයෙන් මිලියන 300කට වඩා ආදායමක් ඩොලර් මිලියන 300කට වඩා ආදායමක් රට ඇතුළට එන්නේ නැහැ කියලා මාසයකට ඩොලර් මිලියන 300ක් පමණ ඒ මම නෙමෙයි කියන්නේ මහ බැංකුව අධිපතිතුමා ඔබතුමා කියනවා නෑ විදේශ විනිමය ගලායම වැඩි වුණා කියලා ගලායම වැඩි වෙන්න විදියක් නැහැනේ ගරු අග්‍රාමාත්‍යතුමනි විදේශ විනිමය එහෙ කොහේ හරි තැනක පාක් කරලා මෙහෙට ආවම ඒක එහෙ පාක් කරපු එකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනකොට උසාවියෙන් කියනවනම් මහ බැංකුවට එහෙම බලයක් නැහැ කියලා ඒක දිරිගන්වන්නේ විදේශ විනිමය ගේන්න නෙවෙයි වෙන තැන්වල ස්ථාපිත කරගන්න වෙන තැන්වල ආයෝජනය කරගන්න වෙන රටවල් වල ඉතින් ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලන ඔබතුමාගේ මතේ මගේ මතේ අතර වෙනසක් තියෙනවා තමයි කරුණා කරලා එහෙම වෙනසක් තියෙනවා නම් මේ යම්කිසි සාකච්ඡාවක් ඇඳවන්න කඳවල යම්කිසි තීරණයක් ගන්න විදේශ විනිමය පනතේ ඒ තියෙන හිල් ටික වහන්නේ නැතුව මේ රටට ඩොලර් රුපියන ඔය දැන් අපි කියනවා කර්මාන්ත වලින් මෙච්චර ආදායමක් ඇවිල්ලයි කියලා වැඩි වෙලයි කියලා හැබැයි ඩොලර් වලින් ඒව මේ රට ඇතුලේ නැහැ තීන සීමිත සීමා සහිත ප්‍රමාණයක් ඒ හිල වහන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න බෑ
කවුරු කිව්වත් මම ඒකට එකඟ වෙන්නේ නැහැ මුදල් වැඩියෙන් ඇවිල්ලා තියෙන හර්ෂසිල් ළමයිතුමාත් මේවා කරයි ෆොරින් එක්ස්චේන්ජ් මැනේජ්මන්ට් ඇක්ට් එක නිසා තමයි රට වැඩි උනේ මේ හැම රටේම තියෙන එකක් අනික් රටවල ගියහම මේවා ගන්න වැඩන්නේ ලංකාවේ තියෙන ලෝක මේක වාගේ හරි අපි සිංගප්පූරුව වාගේ හරි යා නෑ මේ ඉන්දියාව කරන හැම එකක්ම අපි කරන්නේ නෑ ඉන්දියාවේ කරන හැම එකක්ම අපි කරන්නේ නෑ අද රටට මේක හොඳයි මේක වැඩි වෙනවා ඇත්ත වශයෙන්ම මහා බැංකුවේ සමාජ නිලධාරීන්ට පාලන වේකක් තියෙනවා ඒගොල්ලට ඕනේ ඇත්ත වශයෙන්ම උතුරු කොරියාවේ ඉන්න ඒක මං එකඟ වෙන්නේ නෑ
සිමල්ලන්ස මැතිතුමා
ගරු
කියන්නේ
ඉක්මනට මේ මටත් සාධාරණ කාලයක් දෙන්න ගරු කතානායක ඵලේණි එක තමයි මේ මෙතන මතුණු කාරණා තුන පිළිව එකක් දානමෙනි සංශෝධනයේ 22 ගේන එක පිළිබඳව ඒකේ ඉතාමත් පෑදිරිව ගේන්න පුළුවන් ඒ කියන්නේ නිත්‍යානුකූලව ගේන්න පුළුවන් ඒ සියලු දේ දානමෙට සමානව ගෙනල්ලා තියෙනවා හැබැයි සජබේ උසාවි ගියා කරුණු වටක් ඇතුළත් කරන්න ඕනේ කියලා මොකද්ද ශේෂ්ඨාධිකරණයේ දුන්නු තීන්දුව තමයි මේ ගෙනාපු එකක්වත් කරන්න බෑ කියලා ඒ කරන්න බැරි එක ශේෂ්ඨාධිකරණයෙන් කියලා තියෙද්දි තමයි කරු අගමැතිතුමා මේ දැන් ඒව ටික ශේෂ්ඨාධිකරණ තීන්දුව ටික පිළි අරගෙන කරන්න පුළුවන් ටික මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙන්නේ ගෙනල්ලා ඒක විතරක් නෙමෙයි ජාතික සභාව මුළු රටම ඉල්ලනවා ජාතික සභාව පිටවන්න කියලා ඒක කරන්න ගියාම ඕසයිට් කමිටි ටික කරන්න ගියාම ඇයි මේව ටික කරන්නේ මේව ටික කරන්නේ ජනතාව ඉල්ලනවා රටම ඉල්ලනවා ඒක කරන්න ගියාම මෙතන පාර්ලිමේන්තුව ඇවිල්ලා කියනවා 21 19 නෙමෙයි දැන් ගේන්නේ ජාතික සභාව දැන් තියලා වැඩක් නැහැ ඕසයිට් කමිටි දැන් කරලා වැඩක් නැහැ මොකද්ද මේ කියන්නේ අමු කැවිලාද මේ
හරි
මේ නිසා ගරු කතානායකතුමනි
ඔබට ගියපු වැඩි දියුණු කරපු සංශෝධනයක් තමයි 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා තියෙන්නේ. උදාහරණ විදියට ගත්තොත් ගරු කතානායකතුමනි 19 යටතේ මහ බැංකුවේ අධිපතිවරයා පත් කරන එක ව්‍යවස්ථාදායක සභාවට යටත් වෙන්නේ නැහැ. අපි ඒක ව්‍යවස්ථාදායක සභාවට යටත් කරලා තියෙනවා. 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට අමාත්‍යාංශ 3ක් දරන්න බලය දුන්නා. ආරක්ෂක අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය. පොඩ්ඩක් ඉන්නකෝ ඉතින් කියන කියලා ඉවර වෙන්නේ නැතුව බෑනේ මේක. මොන්ටිසෝරියක් නෙවෙයිනේ මේක. මේක පාර්ලිමේන්තුවනේ. අඩුගානේ පාර්ලිමේන්තු ගරුත්වය රකින්නකෝ.
මේ කියපේ ආයේ.
එතකොට ගරු කතානායකතුමනි 19 යටතේ ජනාධිපතිවරයාට අමාත්‍යාංශ 3ක් ලබා දරන්න බලය දුන්නා අපි. එකක් තමයි ආරක්ෂක අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය. දැන් අපි වර්තමාන මේ 22 සංශෝධනයේ ඒ සීමා කරලා තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශයට. අපි කවුරු මොනවා කිව්වත් ඔබතුමාලාගෙන ආපු 21 සංශෝධනයේ තීන්දුව කියවලා බලන්න මොන හේතුවක් නිසාවත් මේ ව්‍යවස්ථාව යටතේ ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිගෙන් ඉවත් කරන්න බෑ. 19 තිබුණා රටට නොගැලපෙන අවලක්ෂණ ගතිගුණක් තිබුණා 19 අපි ගෙනාවට. ඒක එකක් තමයි ජාතික ආණ්ඩුවක් කියලා එකක් හදලා ඕන නම් තනි මන්ත්‍රීවරයෙක් ඉන්න එක්කෙනෙක් එකතු කරගෙන ආණ්ඩුවට අමාත්‍ය මණ්ඩලයේ 30ට වඩා වැඩි කරලා එතකොට නියෝජ්‍ය අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු 40ට වැඩි කරලා වැඩි සංඛ්‍යාවක් අරගෙන යන්න පුළුවන් ක්‍රමයක් තිබුණා. අපි ඒක අහෝසි කරලා තියෙනවා. 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ අමාත්‍යවරයෙක් තමන්ගේ තනතුර දැරීම නතර වුණ ගමන්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා තනතුර දැරීමත් නතර වෙනවා. අපි ඒක වෙනස් කරලා අමාත්‍යවරයා තනතුර දැරීම වෙනස් වුණත් නතර වුණත් ඒ ලේකම්වරයාට ඉදිරියට වැඩ කටයුතු කරගෙන යන්න අවස්ථාව දීලා තියෙනවා. දැන් මේ කවුරු මොනවා කිව්වත් මේ පක්ෂ නායකයෝ කියලා 43 දෙනෙක් එක්ක අපි අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් තුනක් තියලා එකඟ වෙච්ච කරුණු සියල්ල මේකට ඇතුළත් කරලා තියෙනවා. මම පිළිගන්නවා ඊට අමතරව අන්තර්කාලීන විධිවිධාන තුනක් ඇතුල් කරලා තියෙනවා. ඒක තමයි මේ 9 පාර්ලිමේන්තුව සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා ඉවත් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා කල්පනා කරනවා නම් ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති තත්ත්වයට පත් වෙලයි කියලා ඔහුට ඒ බලය තියාගන්න ඕනේ කියන කාරණේ තියෙනවා. එතකොට ඒ පැත්තෙන් අපිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට කිව්වට පස්සේ උත්තර දෙන්නකෝ. ඉතින් ඕකනේ බුරණ බිරුවට හරියන්නේ නැහනේ. බුරණ කොට වැඩක් නැහනේ. බුරන්න ඕන කෙනෙකුට පුළන්නේ, පාර යනට පුළන්නේ. කරුණාකරලා ගරු මන්ත්‍රීලා විදියට හැසිරෙන්නකෝ. ගරු කතානායකතුමනි, මේක තමයි මේ 225ට හින ගහන්න කියලා මිනිස්සු පාරේ කියන්නේ. මෙන්න මේ සංස්කෘතිය නිසා,
ඔබතුමා කතා කරන්නේ
බලලෝභය නිසා.
ඔබතුමාගේ අදහස
මේක නතර කරන්න ඕන. ගරු කතානායකතුමනි,
ගරු මන්ත්‍රීතුමාලා, මේක විවාදයක් නෙමෙයිනේ.
ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු 150 දෙනෙක් ඉන්නවා. අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයකට අනුමැතිය ගන්න නම් අපිට මන්ත්‍රීවරු 150කගේ ඡන්දය අවශ්‍ය වෙනවා. ඒ වගේම 21 වෙනි සංශෝධනයෙන් කරා වගේ අවුලක් අපිට කරගන්න උවමනාවක් නැහැ. ඒතර පල්ලෙහාට එන්න බෑ අපිට. සුප්‍රීම උසාවිය කියනවා නම් ඒ විෂයන් අටටම ධනමත විචාරණයක් නැතුව නීතියක් බවට පත් කරන්න බෑ කියලා. එතකොට එහෙම එකක් ගෙනල්ලා අපි පාර්ලිමේන්තුව හැල්ලු කරන්න සූදානම් නැහැ. ඒක නිසා බහුතරයක් තියෙන අද අග්‍රාමාත්‍ය ධූරය දීලා තියෙන්නේ තනි മന്ത്രി ධූරයක් තියෙන විපක්ෂයේ മന്ത്രിවරයෙකුට. ඉතින් මේ සම්බන්ධව වෙනසක් ඕන නම් මේක කතා කරගන්න
මේ
පාර්ලිමේන්තුවට බලය
දෙන්න නැතුව. මේක විවාදයක් නෙමෙයිනේ. අපි සංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා. විවාදයක් නෙමෙයි මේක.
විජේදාස රාජපක්ෂ මැතිතුමාම
තමයි
19 වෙනි සංශෝධනය ගෙනාවේ. සමුන්නාංශය දැන් ඒක අඩු කරලා 22 ගෙනල්ලා තියෙනවා. මට මතකයි මේ මාසේ 11 වෙනිදා ජනාධිපතිතුමා කියනවා අපි ගේනවා 19 වෙනි සංශෝධනය කියලා. සමුන්නාංශ ඉදිරිපත් කරා 19 වෙනි සංශෝධනය. ඒක ආපහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගෙනාව සංශෝධන ජනාධිපතිගේ බලතල අඩු කරන්නේ නැතුව මහන්නේ. මේ ජනාධිපතිට විරුද්ධව තමයි අද රටම කතා කරන්නේ. එහෙම තියෙද්දි තමුන්නාසලා ජනාධිපතිට අගමැති අයින් කිරීමේ බලය, අමාත්‍යාංශ ධූර හෙබවීමේ බලය, කැබිනට් මණ්ඩලය පත් කිරීමේ බලය ඔක්කොම දීලා තියෙනවා. මොකක්ද තමුන්නාසගේ සංශෝධනයේ තියෙන හොඳ ලක්ෂණ? ඒ විදිහ පොඩයි මම ඉවර කරගන්න. තමුන්නාසේ
කරුණාකරලා
මහානායක හාමුදුරුවන්ට දුන්නේ වෙන පිටපතක්, ගැසට් කරේ වෙන එකක්. මහානායක හාමුදුරුවෝ ප්‍රවැට්ටුවා. මොකද්ද ලැජ්ජ නැති වැඩේ? තමුන්නාසේ රැස්වීම දිකව නැහැ. ඒ බහුතරයේ ඉන්න නිසා අපි මේක කරනවා. තමුන්නාසේ ඕන එක නෙවෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ, ජනාධිපතිට ඕන එක. තමුන්නාසේ ඒ විතරක් නෙමෙයි, ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන නැහැ. පිටින්පත් කරන 3 මගමැතුමනි ආණ්ඩු පක්ෂයේ වැඩි බලයෙන් පත් කරන්නේ. ඒ කියන්නේ ආණ්ඩුවෙන් අත් දෙනයි.
ගරු මන්ත්‍රීතුමා ඉක්මනට ඉවර කරන්න දැන් විවාදයක්
කරනවා. තමුන්නාසේ ලැජ්ජ නැති 22ක් ඉදිරිපත් කළා. ලැජ්ජ නැති 22ක් පත් කළා.
කරුණාකරලා විවාදය ඉවර කරගන්න ටිකක්. ඒකනේ විවාදය එනවනේ.
අපේ මන්ත්‍රීතුමාද අගමැතිතුමා ඉතිපස්සේ පන්නලවා. මාන්නේ එතුමා කියනවා මේ 21 උ අපේ 21
මේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක
ඉතින් ගරු මන්ත්‍රීතුමා දැන් මේ අපි අපි විවාදයෙන් පිටපැනල යන්නේ.
හරි හරි කරන්න යන්න.
මේ කොහෙද යන්නේ අපි? අද අද දවසේ කටයුතු ඉවර කරලා ඉඳිමු.
ඔව් ඔව්. යාළුවෝ මිනිත්තුවක් දෙන්න.
දෙන්න. හරි හරි.
ඉවර කළා මම කතා කරන්න.
අහන්නේ අපි දන්නවා අපේ 21 ජනමත විචාරණයක් ඕන කියලා. මේ පාර්ලිමේන්තුවේ දැන් මිනිසු ප්‍රතික්ෂේප කරන 225ට වැඩිය ජනතාවගේ කැමැත්ත ගන්නයි අපේ 21 තියෙන්නේ. අපි ජනතාවට දීලා තියෙන්නේ. ජනතාවට පරමාධිපත්‍ය තියෙන්නේ. අපේ 21 තියෙන්නේ එහෙමයි. ඒක තේරුම් ගන්න බෑ තමුන්නාසරට. ලැජ්ජයි විජේදාස රාජපක්ෂ මැතිතුමා.
හරි බොහොම ස්තුතියි. අර අගමැතිතුමා
ගරු කතානායකතුමනි මේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා මිතික මේ මම කිය වාඩි වෙන පස්සේ කතා කරන්න මේ ගරු ගරු මේ අපේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා මතු කරපු කරුණු කීපයක් ගැන මම පැහැදිලි කරන්න කැමතියි. අධීක්ෂණ කාරක සභා කොයි රටේවත් ව්‍යවස්ථාවේ නැහැ. ඇමරිකා ව්‍යවස්ථාවේ කිසිම වචනයක් නැහැ. ඒ ජෙෆර්සන් මැනුවල් එකයි හවුස් රූල්ස් යටතේ ඇත්ත මහජන මන්ත්‍රී මණ්ඩලය මේවා ඇති කරලා තියෙනවා. ඒ වගේම යුරෝපීය පාර්ලිමේන්තුව ඇති කිරීමේ ඒ ගිවිසුමේ මේ ගැන නැහැ. ඒත් ඒ අයගේ ස්ථාවර නියෝග යටතේ මේක තියෙනවා. විශේෂයෙන්ම ඩොනමෝ ව්‍යවස්ථාව ගන්නවා නම් ඕඩර් ඉන් කවුන්සිල් 1931 ඒක ඇත ඒකෙත් මේ අපි මේ කරුණු අරගත්තේ ස්ථාවර නියෝගවලින්. ඒ නිසා ස්ථාවර නියෝග දියුණු කළා මේක ගෙනියන්න තවත් බලතල වුමනන්න අපි කතා කරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ මූලික යෝජනාවක් පමණයි. ඔබතුමාගෙත් මේකට විශාල කැමැත්තක් තියෙනවා. අපි වාඩි වෙලා මේ කබීර රජු ඇමති අපි ඔක්කොම එකතු වෙලා මතකනේ අපිනේ වාඩි වෙලා මේ ගැන හුඟක් කරුණු හොයාගත්තේ. ඒක අරගෙන වැඩ කටයුතු කරන්න. ඊළඟට මේ අලුත් 22 වෙනි සංශෝධනය ගැන එදා මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යෝජනා ඇති වුණෙන් පස්සේ මේ ගැන ආව එකඟත්වයේ අනුව තමයි ඇමතිතුමා ක්‍රියා කරේ. අපි එකක් එකඟ වුණා. මේ ඔක්කොම අපිට අවසන් කරන්න බැරි වුණා 21 වෙනි සංශෝධනය ගැන නඩුවක් තියෙන නිසා. ඒ නඩුවෙන් පස්සේ උමනා නම් රැස් වෙලා කතා කරමු කියලා අපි කියලා තියෙන්නේ. ඒත් ඇත්ත වශයෙන්ම මේ ඒ ඒ ඒ නඩුවෙන් තීන්දුවෙන් සිදු වෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාගේ බලතල තවත් ශක්තිමත් වීමයි. මේ මේක උනේ මේ දුන්නේ හැම කරුණක්ම ප්‍රතික්ෂේප කරා. මම කනගාටු වෙනවා ඇයි මේක කරේ කියලා. මොකද මම එක කාරණයක් කියන්න. ඇයි ඇයි මේ විධායක බලතල ගැන කතා කරනකොට තුන්වෙනි වගන්තියේ හතරවෙනි වගන්තියට විතරක් සීමා වෙන්නේ? ඇයි තුන්වෙනි වගන්තියේ හතරවෙනි වගන්තියට මේගොල්ලෝ ඒක සීමා කරගත්තේ? මම හිටියා නම් මම ඒක කරන්නේ නැහැ. 2, 3, 4ට අමතරව මම ගන්නවා 42 ජනාධිපතිවරයාගේ වගකීම. අමාත්‍ය මණ්ඩලය 43 44 අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ විෂය කාර්යභාර මේ ඔක්කොම අරගෙන කැබිනට් මණ්ඩලයක් කියන්නේ කුමක්ද කියලා. බ්‍රිතාන්‍ය ක්‍රමය විතරක් නෙමෙයි ප්‍රංශ ව්‍යවස්ථාවෙන් බැලුවනම් ඒක හදියට එතෙන්ට තියෙනවා. අන්න ඒ කාරණෑ ඉදිරිපත් නැකරුවේ ජයජයවදන ජනාධිපතිතුමාගේ අගමැතියට මේ කරපු එක කතාවක් ගෙනාවා. ඉස්සෙල්ලා පටන් ගන්න ඕනේ 71 ව්‍යවස්ථාදායක සභාවේදී එතුමා කරපු කතාවයි ප්‍රේමදාස මෑතුමා කරපු කතාවෙන් එතනින් තියෙනවා. ඊළඟට එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය කරපු යතින මේ ඕනතරම් මේ ලියවකිලි තිබුණැද්දි මේ නීති තිබුණැද්දි ඇයි තනියම ගිහින් මේක 3-4ට සීමා කරේ කියලා මට තේරෙන්නේ නැහැ. 3-4ට සීමා කරාම ජනාධිපතිතුමාගේ බලතල වැඩි වෙන්න ඕනේ. ඉතින් මේ මේ මේවා මුළු විපක්ෂෙම එකට ගියා නම් එකක් අපි ඔක්කොම කතා කරගෙන යන එක මම කියන්නේ මේ මේ නඩුව අනිත් පැත්තට හරවන්න තිබුණා. ඒක හරවන්න බැරි වුණා. ඒකට දැන් අපිට දැන් ඒක හිර වෙලා ඉන්නේ. අපිට ඒකෙන් අයින් වෙන්න බෑ. ඉතින් ඒ අනුව ක්‍රියා කරන්න සිදු වෙනවා.
මාජන පෙස්සම් පිළිගැන්වීම එම්.එම්. හරිස්මැතිතුමා. හරිස්මැතිතුමා.
Honorable Speaker, I present the petition received from Mrs. Taratul Farida of number of 83 Almana Road, Maradamane 2.
ඔබතුමාගේ පොයින්ට් ෆෝර් එකක්ද?
ඔව්. කවුරු සානන්නේ පේජේ කොහෙන් අවදානින්ග? நான் தெரிவிக்கப்பட்ட மாவட்டத்தில் மிகப்பெரிய நெருக்கடி ஏற்பட்டிருக்கிறது. இதற்கு பிரதமரும் எரிசக்தி அமைச்சரும் பதில் எதிர்பார்க்கிறேன். இரண்டு பாரங்களுக்கு முன்னர் அறுவடை ஆரம்பிக்க வேண்டிய தினங்கள் இருந்தது. எங்களுடைய மாவட்டம் ஒரு உற்பத்தி விவசாய மாவட்டம். பால் மாடுகள் இருந்து கறக்கப்படவில்லை, கடலில் மீன் பிடிக்கப்படவில்லை, அது பரவாயில்லை. அப்படி இருக்கானால் அறுவடைக்கு சேரான பயல்களை அறுவடை செய்ய முடியாத சூழல் ஏற்பட்டிருக்கிறது. நாங்கள் கிட்டத்தட்ட இந்த 40 நாட்களுக்குள்ளே 20 லட்சம் மூடைகள் நெல்லை
எதிர்பார்க்கிறோம்.
அது அத்தியாவசிய பிரச்சனை என்றால் பாராளுமன்றத்திலே சட்டங்கள் சம்பந்தமாக காட்சி கொண்டால் மக்கள் எங்களுக்கு கல்லறிய நிலைமை வந்திருக்கிறது. சபாநாயகர் நானும் ஒரு தனி கட்சி என்பதை உங்களை நினைவுபடுத்த விரும்புகிறேன். ஆகையால் இந்த அத்தியாவசியமாக டீசலை கொண்டு 10 லட்சம் லிட்டர் டீசலாவது மண்டல மாவட்டத்துக்கு இன்றிலிருந்து தர வேண்டும். முக்கியமாக எங்களுக்கு ஐஓசி நிறுவனத்தால் பணியாற்ற முடியவில்லை. அது அரச நிர்வாகத்தோடு கட்டுப்பாட்டிலே பணியாற்றுவது கிடையாது. அந்த அடிப்படையில் விவசாயிகளுக்கு நஷ்டஈடு வழங்க முடியாத சூழலில் நாட்டில் ஏற்பட்டிருந்த காரணமாக உடனடியாக அத்தியாவசிய தேவைக்காக இருக்கிற டீசலை மண்டல மாவட்டத்துக்கு தெரிவித்து தருமாறு விவசாய அமைச்சர் எரிசக்தி அமைச்சர் பிரதமர் அவர்களை
கேட்டிருக்கிறேன்.
கதாநாயகத்துவனி போல்காசோவிட பாலகம் அங்க 61.2 தாரண ஸ்தானே பதிஞ்சி பிரியாந்த குமாரகே மகாத்தாகே லபுனு பெச்சம பிலிகான
சான் பிரதீப் இத்தான மெத்துமா
கரு கதாநாயகத்துவனி ராகம பட்டுவத்த காமினி மாவத்த அங்க 199 ஏ 1 தரண ஸ்தானே பதிஞ்சி கே லசிதா நிலோஷி மகாத்மியகே லபுனு பெச்சம பிலிகான
ගරු
අගමැතිතුමනි ඒ වගේම අපේ දියවර ඇමතිතුමත් මේ අවස්ථාවේ සභාවේ ඉන්නවා. ඒ වගේම බලශක්ති අමාත්‍ය කාන්ත විසේ ඇමතිතුමත් ඉන්නවා. ඔබතුමා මුදල් අමාත්‍යවරයා හැටියට අද දියවර ජනතාවගේ දියවර ඉන්ධන ප්‍රශ්නෙට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. දීවර කර්මාන්තය කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. හේතුව ඉන්ධන මිල විටින් විට වැඩි වෙලා අද තෙල් ලීටරයක් රුපියල් ඩීසල් ලීටරයක් රුපියල් 460ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මේ රැකියාව යෑම 75%ක් දීවරය මූදු රැකියාව කරන්නේ නැහැ. ඒ නිසා මාළු මිල ගිහිල්ලා රුපියල් 1000න් පහළට වුණු මාළු කිලෝ එකක් රුපියල් 2000න් ඉහළ 2300ක් අතර මාළු කිලෝ එකක් යනවා. ඉතින් මේ හේතුව නිසා ඩීසල් ප්‍රශ්න නිසා මේ தත්ත්වය උදා වෙලා තියෙනවා. විශේෂ කාරණය තමයි ගරු අගමැතිතුමනි, රටේ බහුදින යාත්‍රා තියෙනවා 1718ක් ලියාපදිංචි. මේ 1718න්
අන්තිම ප්‍රශ්නේ කියවන්න. ප්‍රශ්නේ
තමයි මම කියවන්නේ. මේ පාස්පෝර්ට් එක මට දෙන්න, මේක පොඩ්ඩක් පහදලා දෙන්න. ජාත්‍යන්තර මූදේ යනවා බෝට්ටු 1600 ගානක් විදේශ විනිමය ගේන මාළු කෙළවලගෙන. ඒතකොට මේ බෝට්ටු 1718ට ඉන්ධන ලබා දෙන්නේ වරායවල් 22. ඒ ඉන්ධන ලබා දීමත් 50%ක් තමයි ක්‍රියාත්මක වෙන්නේ, ඉන්ධන ලැබෙන්නේ නැහැ. එතකොට මේ ඉන්ධන ලබා දීම නිසා අපි 104ට ඩීසල් ගැහුවේ ලීටර් බෝට්ටුවකට ලීටර් 3000ක් 4000ක් 5000ක් 6000ක් 7000ක් රැකියාව වෙනකොට පිච්චෙනවා. එතකොට මේ බෝට්ටුවකට යන මුදල රුපියල් 104ට ගහන දවස්වල අපි ලීටර් 5000ක් ගැහුවා රුපියල් 107යි යන්නේ. ඉතින් බෝට්ටුව මූදියාවා ගන්න 108ක් 109ක් යනකොට මූදියාවා ගන්න පුළුවන්. අද ලීටර් 5000ක් ගහන්න 460 වෙනකොට රුපියල් 123ක් තෙල් වලට යනවා. එතකොට ගෑස්, එතකොට අයිස්, එතකොට බඩු මේ සියල්ලම 130ක් 35ක් විතර වැය වෙනවා. එතකොට ආදායම ලැබෙන්නේ නැහැ එච්චර මුදලක්. එතකොට මේ දියවර කර්මාන්තය කරන කට්ටිය දැන් මාස දෙකක් තිස්සේ මුදියාම වලකිලා තියෙනවා. තෙල් ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ මේ බෝට්ටු 5000ක් ගහන එක බෝට්ටුක 7 දෙනෙක් රැකියාව වෙනවා. 125ක් මේ දීවර කර්මාන්තේ ජීවත් වෙනවා. දීවර කර්මාන්තේ කරන ජීවත් වෙනවා. මේ 125ම අනාථ වෙනවා ගරු අගමැතිතුමනි. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්නේ ඔබතුමාගේ මම ඉල්ලීමක් කරන්නේ අපේ කාන්තර ඇමතිතුමා සහ තානක ඇමතිතුමා 25 වෙනිදා මාර්තු 25 වෙනිදා ප්‍රකාශ කරා IMF එකේ අපේ ගිහිල්ලා ආවට පස්සේ කැබිනට් එකට ඉදිරිපත් කරලා තෙල් වල සහන ආදරයක් ලබා දෙනවා කියලා. ඉතින් මම ඉල්ලීමක් කරන්නේ මේ දීවර කර්මාන්ත කරන දීවරයන්ට ඩීසල් වලට ලාම්පු තෙල් වලට තෙල් සහන ආදරයක් ලබා දෙන්න. රුපියල් 300කට විතර ලීටරයක් ගියොත් තමයි මිනිස්සුන්ගේ ලාභයක් ප්‍රයෝජනයක් බෝට්ටු වීමට ගැනීමට ඉතුරු වෙන්නේ. ඉතින් මේ වෙනතුම මේ ධීවර කර්මාන්තය කඩා වැටෙනවා. ඒසම් ඔබතුමා කල්ප මේ කරලා මේ බරාවල් 22 ලේසිම ක්‍රම තමයි ධීවර බරාවල් 22ක් තියෙනවා. 22කින් තමයි මේ තෙල් ටික මේ වෙන තෙල් ලීටර් ලක්ෂ 90ක් ලක්ෂ 100ක් විතර යනවා එක මාසයකට මේ බෝට්ටු 10,000 ගන්න රැකියාව යනවා. ඉතින් මේ දෙකට සෙල් සහන ආධාරයක් ලබා දෙන්න වැඩ ක්‍රමයක් තියෙන හොරකම් හවු වෙන්නේ නැති වෙන වරායවල් 22න් ඒ දීවර වරායවල් 22න් නිකුත් වෙන තෙල් බෝට්ටු වලට විතර යන්නේ. ඉතින් ඔබතුමාට පුළුවන් මුදල් ඇමතිවරයා හැටියට දීවර ඇමතිතුමා අපේ බලශක්ති ඇමතිතුමා කතා කරලා ජාතික ආර්ථික උත්පාදන කර්මාන්තයක් මේක. විදේශ විනිමය උත්පාදන කරන කර්මාන්තයක්. මේ කර්මාන්තේ කඩා වැටුනොතින් ගරු අගමැතිතුමනි මාළු පරිභෝජනය මේ රටේ මිසු නැති වෙනවා. මාළු පරිභෝජන නැති වෙනකොට කෝටි නූන්තාවය ඇති වෙනවා. ඒවා ඇති වෙනකොට මිනිස්සු කන්න නැතුව මැරෙනවා. ඒ නිසා මිනිස්සු මරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවද මේ රටේ ධීවර කර්මාන්තේ ක්‍රියාත්මක කරන්න ඔබතුමාගේ ඒ සහයෝගය ලබා දෙනවද කියන එක මම කියන්නේ තව චුට්ටක් දෙන්න මට අකමැතුව. එතකොට මේ ගෑස් ප්‍රශ්නේ. ඉතින් ගොඩේ ඉඳලා වියාගෙන දර ටිකක් වියාගෙන ගෑස් ටිකක් හදාගෙන ගෙවල්ලා කෑම ටිකක් කන්න පුළුවන්. බෞද්ධ යාත්‍රා මූදු ගියාම ගෑස් නැතුව ලත වෙනවා. තෙල් ටික ගහගෙන ගෑස් ටික හොයාගෙන තව සති දෙකක් මූදේ අයිස් ගහලා තියාගෙන ඇවිදිනවා. ඒතකොට ගෑස් නැති ප්‍රශ්නේ ලුකුවටම බලපානවා. ඉතින් මම ඉල්ලීමක් කරනවා අපේ අගමැතිතුමනි මේ වරායවල් 22කට අනුත්ත කරන්න. බෝට්ටු 10,000ක් තියෙනවා ගෑස් සින්ද 2,2 යනකොට ගෑස් සින්ද 20,000යි. වරාය නිලධාරීන්ට අනුත්ත කරලා ගෑස් සමාගම හරහා ගෑස් සිලින්ඩර් 20,000ක් මාසෙක නිකුත් කරලා ඒ දීවරයන්ගේ
පස්සේ අනේ දිලිප්ප දාත්මන්තුම ඔබ තමයි ප්‍රශ්නේ අහන්නකෝ.
ඔයාව ඔබතුමා දෙන්න මගේ පරණ නායකයා. නායකතුමා.
නෑ මෙතන වෙලාව නැති එකයි
ප්‍රශ්නේ. පොඩි බෝට්ටු 4000ක් මේ අවසාන කතාව දියුර වෙනුවෙන් කතා කරන්නේ. තවත් දියුර කතා කරන්නේ නැහැ. තවත් දියුර මහපාට බහැලා ලොකු විනාශයක් සිද්ධ වෙනවා. ඒ වල වලක්වන්න තමයි මම මේ කතා කරන්නේ. බෝට්ටු පොඩි බෝට්ටු 41,660ක් ලංකාවේ තියෙන දියුරයෝ. ඒ පොඩි බෝට්ටු අද රැකියාව යන්නේ නැහැ. ලාම්පුතල නැහැ. ලාම්පුතල තියෙන වරායවල් 22න්ම වරායවල් 9කයි ලාම්පුතල් නිකුත් කරන්න පොම්ප තියෙන්නේ. අනිත් ඒවා පොම්ප නැහැ. එතකොට ගෞමේ තියෙන ෆෙඩ් වලින් ලාම්පුතල් ගන්න ගියාම ලාම්පුතල් දෙන්නේ නැහැ. ඒ ලාම්පුතල් තියෙන එක වැඩිමිලට බස් කාර්යෝ ගහ ගන්නවා. එතකොට මේ පොඩි බෝට්ටු හිමියෝ දීර්ඝ කර්මාන්ත කරන්නේ කොහොමද? එතකොට රුපියල් 1200ට රුපියල් 83 ඩීසල් ලාම්පුතල් ලීටර 1200ට අරගෙන දීවර කර්මාන්ත කරා බෙල්ලප්පුවේ අපි හෙට්ටප්පුවේ මැතුමා කතා. ඉතින් මේ දීවර කර්මාන්ත කරන දීවරයන් සහනයක් වැඩි පිළ සකස් කරලා දෙන්න. ලක්ෂ 25ක් මේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඉතින් මේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? මේක ලොකු ප්‍රශ්නයක්. කරු අගමැතුමා ඔබතුමා මුදල් ඇමතිවරයා හැටියට බලශක්තිය ඇමතිතුමයි දීවර ඇමතිතුමයි කැබිනට් එකට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. මේ මිනිස්සු මරණ දෙන්න එපා. මේ මිනිස්සු ජීවත් කරවන්න වැඩපිළිවෙළ සකස් කරන්න. මේ බෝට්ටු අද වෙනකොට 75%කට වැඩි කර්මාන්ත කරන්නේ නැහැ අගමැතිතුමා. මේ මිනිස්සු ජීවත් වෙන්න විදියක් නැහැ. හිඟා කනවා. පව්. අහිංසක මිනිස්සු.
හරි.
අද මහමූද ගල බටකාගෙන අද මහමූද කුණාට බෝට්ටු තියෙන්නේ. ඉතින් මේ මිනිස්සුන්ගේ කර්මාන්ත ලැබෙන ආදායමක් නැත්තම් මේ තෙල් විල මේ මිලේ හැටියට ලංකාවේ වැඩිපුරම තෙල් පරිභෝජනය කරන්නේ දීවර කර්මාන්ත කරන දීවරයෝ. බස් හිමියෝ තෙල් ලීටර 150 යන්නේ. කර්මාන්ත වල තෙල් ලීටර 100 යන්නේ. ඉතින්
ගර්මාන්තේතුමා ඔබතුමා කාලය ගත්ත වැඩි.
තෙල් ලීටර 5000ක් යනවා ටිප්පයක් යන්න. ඉතින් මේ කර්මාන්ත කඩාවැටෙන්න දෙන්න එපා.
ඔව්. කාලය ගත්ත වැඩි.
ඔබතුමා තමයි අපේ නායකයා. ඔබතුමා නායකයාට මේ කඩුවත් අපි කරන්න අපි සමත් කියලා තියෙන්නේ.
බොහොම ස්තුතියි අනේ අගමැතිතුමා උත්තර දෙන්නේ.
ඔයගොල්ලෝ ඔක්කොම හිතන දේ තමයි එතුමා කිව්වේ. පළමුවෙන්ම මන්ත්‍රීව ගණනාවක් මේ ප්‍රශ්නේ මතු කරලා තිබුණා. රටේ පවතින වර්තමාන තත්ත්වය අනුව බහුදින ධීවර යාත්‍රා සඳහා ඩීසල් ගෑස් සිලර බඩු අයිස් අකණ්ඩව ලබා දීම සඳහා අවධානය යොමු කරලා තියෙනවා. ඊට අදාළව අවශ්‍ය පියවර ගන්න කියලා ධීවර අමාත්‍යාංශයේ මුදල් ආර්ථික සායිකන හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ ඇතුළු ආයතන දැනුවත් කරලා තියෙනවා. රටේ පවතින ආර්ථික පසුබිම අනුව ධීවර කර්මාන්තයේ සුරක්ෂිත තහවුරු කිරීම සඳහා දෛනිකව ඩීසල් හා භූමි තෙල් ප්‍රමාණයක්
නිකුත් කිරීමට ලංකා කඤ්‍ය තෙල් නීතිගත සංස්ථාව සමග ඇති කරගෙන තිබෙන එකඟතාවයේ අනුව මේ වන විටත් කටයුතු කරමින් පවතිනවා. ඒ අනුව අදාළ ඩීසල් තොග දීවර වරාය නීතිගත සංස්ථාවට අයත් දීවර වරාය පිරුම්හල් මගින් බෙදා හැරීමෙන් කුඩා යාත්‍රා සඳහා වන භූමි තෙල් දීවරා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ නිර්දේශය යටතේ ලංකාවේ දීවර දිස්ත්‍රික 15ක් ආවරණය වන පරිදි දැනට සක්‍රීය ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව තෝරාගත් ඉන්ධන පිරුම්හල් වෙත ඩීසල්ලා භූමි තෙල් තොග ලැබුණු පසුව ඒවා දීවර කර්මාන්තය සඳහා පමණක් නිකුත් කිරීමේ නිසි ක්‍රමවේදයක් සැකසීම සඳහා දීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් ශාඛා අධ්‍යක්ෂවරුන් හරහා දිස්ත්‍රික් මට්ටමින් අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරලා තිබෙනවා. ගරු කථානායකතුමනි, මම කලින් ප්‍රකාශ කළ ක්‍රියාමාර්ගය සිදු කරමින් දීවර කර්මාන්තය ආරක්ෂා කරගන්නට අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. අපි දැනට ලීටරයක සානාදර දෙනා වාගේම අපි අනාගතයේ ඇත්ත වශයෙන්ම මේ ලීටරයක මිල වැඩි කරන්න සිදු වෙන ඒ අවස්ථාවේදී හැම දීවරයකටම දැන් මුදලින් සහනාධාර දෙන්න යන්නේ ඒ වෙනස. ඒ සම්පූර්ණ වෙනස අපි ලබලා දෙන්නම් මුදලින්. ඒ මුදල් ගෙවල ඒක කරන්න පුළුවන්. මොකද දීවර කර්මාන්තය ආරක්ෂා කරන්න තියෙනවා. විශේෂයෙන්ම ජීවදාන සනසසත්සේ ඒ බව මම විශේෂයෙන්ම මේ මැතුමාට කියන්න කැමතියි. අපි මේක අපේ වැදගත් පියවරක්. මේ රටේ ආහාර හිඟයක් ඇති වෙන අවස්ථාවේදී විශේෂයෙන්ම දීවර කර්මාන්තයට වගකීමක් තියෙනවා. අපිට වගකීමක් තියෙනවා දීවර කර්මාන්තය සාර්ථක කරගන්නට ඒ උවමනා ආහාර ලබා දෙන්න. ඉතින් මගේ කනගාටුව මම ප්‍රකාශ කරනවා දීවර ජනතාවට අද මේ ඇති වෙලා තියෙන තත්ත්වය ගැන. අපිටත් තියෙන්නේ සීමා සහිත ඇත්ත වශයෙන්ම සීමා සහිත ඉන්ධන ප්‍රමාණයක්. කෙසේ හෝ අපි බෙදා දෙන්න ක්‍රියා කරනවා. මම දන්නවා මේ අපේ බලශක්ති ඇමතුමත් ඉන්නේ විශේෂයෙන්ම දීවර කර්මාන්තය ගැන බලන්න. බලශක්ති වලට ඉස්සෙල්ලා බලන්න දීවර කර්මාන්තය. ඒකයි දැන් සිදු වෙලා තියෙන්නේ. ඉතින් මම මේ ගැන මෙතනින් මේ ගැන ඔබතුමත් මේක මතු කරලා තියෙනවා. නිරෝෂන් පෙරමන්තුමත් මේක මතු කරලා තියෙනවා. ඔබතුමන්ලා දෙන්නත් අපේ කාංචන ඇමතුමත් ඩග්ලස් දේවානන්ද ඇමතුමා එක්ක අපි සිකුරාද මුණ ගැහිමු. සිකුරාද මුණ ගැහිලා අපි මේ ගැන සාකච්ඡා කළා. ඔය හෙක්ට මන්තුමාට ඕනනම් ඔබතුමත් එන්න. ඔය කණ්ඩායම අරගෙන අපි විශේෂයෙන්ම සිකුරාද අපි හම්බෙමුද? සිකුරාද මම වෙලාවක් දාලා දැනුම් දෙන්න කියන්නේ. ඒකයි වෙන්නේ. දැන් පරණ නායකයෙක් වැඩ කරනකොට ලේසියෙන් වැඩ කරන්න පුළුවන්.
විජිත හේරත් මැතුමා. ආව් මයන්ත.
අර කතානායකතුමනි, පොඩි යෝජනාවක් කරන්න ඕනේ අගමැතිතුමාට. අපේ රට ඇතුලේ තියෙනවා මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරිකුත්. ඒකත් දියුණු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද අපිට ලොකු වියදමක් යන්නේ ඒක කරන්න. මගේ පියා ගාමිසනාගේ මැතිතුමා ඒ කාලේ මහවැලි හරහා මේ රට ඇතුලේ තියෙන ජල සම්පත මිරිදිය ප්‍රයෝජන ගන්න මත්ස්‍ය ඇතිකරන වැඩසටහනක් කරා. ඒක හැබැයි ඒ වැඩ පරිවිල නතර වුණා. අංකරු අගමැතිතුමාගේ මම ඉල්ලා සිටින්නේ ඒ වගේ මං එන්නම්
සර්. පුරාදට
මේ ආණ්ඩු පක්ෂ ජීත හේරත්
මැතිතුමා සියලු දෙනාම දැනුම් දීලා ඉන්න කියන්නේ.
ජීත හේරත් මැතිතුමාගේ ප්‍රශ්නේ අහන්න.
කණ්ඩායම් දෙකම අපි ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි දෙකම අරගෙන ඒ වැඩ කටයුතු කරමු.